Honorable Member Ali Sayer Maulana, you have 10 minutes.
Thank you, Honorable Chair. Bismillah ar-Rahman ar-Rahim. While the House debates today on the Institute of Valuers bill brought forth by the Ministry of Finance, I wish to state at this juncture that very little credit is given to Honorable Mangala Samaravira, one of our nation's foremost statesmen, a leader par excellence, who today champions the concept of inclusivity, coexistence, and moreover, hope. Hope that the work we do here in this house can shape a brighter Sri Lanka for the future. Honorable Chair, given the vitriolic diatribe prevalent in the discourse in all parts of our country today, our nation is in dire need of leaders like our Finance Minister, someone whom I firmly believe is ahead of our times. I thank Honorable Samaravira. Honorable Chair, I rise today when our nation is in the depths of deep despair in the aftermath of the barbaric terror attacks on the 21st of April. What we witnessed immediately after the attacks, a testament to the true Sri Lankan spirit, where we Sri Lankans are truly unique people, in which it is naturally inherent for us to be compassionate, sharing, resilient, and tolerant. However, our people are on the brink of falling prey due to the acts of undesirable, divisive elements with agendas of the age-old political strategy of the divide and rule, and have seized the opportunity to spread hate and incite racial unrest against an otherwise patriotic and peace-loving people in an effort to create political instability for their own gain. Honorable Chair, as a proud Sri Lankan, I am one of over 2 million Sri Lankan Muslims who have, from time immemorial, always fearlessly exhibited unstinted patriotism to Mother Lanka, and have contributed immensely in countless ways to the development of our nation, especially the preservation of our national sovereignty throughout the course of our history. Furthermore, Muslims in Sri Lanka have practiced our faith, a faith who has peace as it is cornerstone in tolerance, acceptance, and respect for all other faiths and cultures prevalent in our rich, diverse country. This House is well aware of the contribution that Muslims have made from the times of yore to the establishment of the Republic, to becoming economic powerhouses, contributing largely to our nation's coffers, and to the ultimate sacrifices they have given for the country in this modern day through our times of war and peace. I myself sacrificed my seat in this House in 2004 and nearly my life for the sake of ushering in peace and stability in our country on behalf of all citizens. These contributions were on full display in the aftermath of April 21st, in which the Muslim community worked day and night alongside our gallant security forces to identify those who were directly or indirectly associated with the terrorists. It is purely due to these actions that the Honorable Prime Minister stated 2 days ago that Sri Lanka has established a world record in eradicating ISIS terrorism from our country within a period of 1 month. This would not have been possible without the direct cooperation and collaboration with the Muslim community in Sri Lanka. Despite all this, however, regretfully, we have witnessed continuing hatred unleashed on the Muslims of Sri Lanka, which continues unrestrained and unabated as the government watches on silently and passively, albeit a few lone voices like Honorable Minister of Finance. Furthermore, these elements with vested interest have mobilized rabid rousers to discredit the government by way of directing allegation towards certain Muslim politicians, as well accusing them for being complicit with the terrorists of April 21st. It is in this backdrop that eight of my fellow Muslim colleagues in this House and myself, who held ministerial portfolios in this government, decided to tender our resignation unconditionally with immediate effect 3 days ago to facilitate the government to expeditiously investigate into these allegations that have been leveled, and furthermore, for the protection and well-being of not just the Muslims, but all people in this country, and to safeguard the international reputation of our motherland. Honorable Chair, to those whom were involved in these diabolical, heinous acts, we pledge our fullest cooperation to work alongside the authorities to let the highest penalization of justice be served upon you, irrespective of who you are and what your beliefs may be. Furthermore, we would be failing in our duties as elected representatives if we allow for the Muslim community to be racially stereotyped and marginalized based on the whims of a deranged few who claim to act in the name of our faith. They do not speak or act for us, and we will raise our voices for the rights of the 2 million patriots who live and breathe for our country. In this light, Honorable Chair, that I appeal in this highest possible manner to the leaders of the government to take swift, punitive action against these hate mongers who are walking through our streets spewing wild racism with impunity. Honorable Chair, I appeal to the members of this House on both sides of the divide to avoid the urge to politicize and exercise prudence to establish a bipartisan approach together to assure the safety, integrity and sovereignty of our country and its people is intact. In that midst of all this darkness, let us seize the opportunity to emerge with hope by setting the past aside and look to the future for the sake of our children. Let us defeat hate with love, compassion and tolerance, and by doing so, we destroy the agendas of our enemies. Sri Lanka, our beautiful, resplendent country, has a bright future ahead. And let us attain that future by first achieving integration and reconciliation, not isolation and separation. Thank you for the time given, Honorable Chair. Thank you.
විමලරත්නායක ගරු මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි මට පෙර කතා කරන ලද සිසිර ජයකොඩි මන්ත්‍රීවරයා මා සඳහන් නොකළ කරුණක් මගේ කතාව තුළදී කිසිසේත්ම සඳහන් කරමින් සඳහන් කර තිබුණා මේ කුරුණෑගල රෝහලේ ඇති වී තිබෙන මේ වඳසත්කම් පිළිබඳ කරුණ ජනතා මිතුන විසින් සිංහල අන්තවාදී ක්‍රියාවක් ලෙස සලකනවා ඒ ගැන ප්‍රශ්න කරනෙක් කියලා පළවෙනි කරුණ තමයි මා මගේ කතාවේදී කිසිම ආකාරයකින් සඳහන් කළේ නැහැ. දෙක තමයි, ඒ නිසා මම හිතන එක වැරදි එතුමයි වගේ කරුණු ඉදිරිපත් කිරීම. එක තමයි ජනතා ඒ ප්‍රවෘත්තිය පළ කිරීමේදී ඒ පුවත්පතර තිබිච්ච අරමුණු කුමක් වුණත් දැන් එය රටේ මහජනතාවකට බලපාන ඉතාම සංවේදී ප්‍රශ්නයක් වී තිබෙන නිසා අප ඉල්ලා සිටින්නේ පක්ෂයක් ලෙස වහාම සෞඛ්‍ය ඇමතිවරයා විසින් පත් කරන ලද කමිටුව පිළිගන්න බැහැයි කියලා කියන නම් ඒ රජයේ නිලධාරීන් ජනාධිපතිවරයා මාර්ගයෙන් හෝ විශේෂඥ වෛද්‍යරු කණ්ඩායමක් පත් කරලා ඉතාමත්ම ඉක්මනින් වෛද්‍යමය සහ විද්‍යාත්මක පදනමක් මත රටට සාක්ෂි සටහන් සහිත වාර්තාවක් ඉදිරිපත් කරන්න ඉල්ලීම තමයි කරන්නේ. ඒ නිසා කරුණා කළා මේ තමන්ගේ තියෙන පටු අරමුණු වලට අපව හවුල් කරගන්න එපා කියන ඉල්ලීම කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීනගට ගරු ඉන්දිකා අනුරුද්ධ මන්ත්‍රීතුමා, ප්‍රතිපාඩු විනාඩි 14ක් කාලයක්.
බොහොමත්ම ස්තුතියි මූලාසනයේ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන සංශෝධන පනත ගේන මේ අවස්ථාවේදී අපිට යම්කිසි සැකයක් බයක් ඇති වෙනවා. මොකද මේ වෙද්දි ආණ්ඩුව මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වය උඩ යම් යම් ආණ්ඩුවට කරගත නොහැකිව තිබිය කාරණා මේ අලකලංචිය අස්සේ කරලියට ගෙනෙමින් පවතිනවාදෝ කියලා. එහෙම නොවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද තක්සේරු දෙපාර්තමේන්තුවට සහ තක්සේරු කරුවන්ගේ ආයතනයට සහ මේ සීග්‍රේන් ඉදිවෙන ඉදිකිරීම් සහ ගොඩනැගෙන මංමාවත් එක්ක ගත්තහම මේ තක්සේරු දෙපාර්තමේන්තුවට තක්සේරු කරුවන්ට යම්කිසි බලයක් සහ යම්කිසි ප්‍රතිපාදන ප්‍රමාණයක් එහෙම නැත්නම් යම්කිසි තාක්ෂණික සහයෝගයක් මේට වඩා අවශ්‍ය වෙනවා මේ කටයුතු ඉදිරියේදී කරගෙන යෑම සඳහා. මොකද අපි දැක්කා පහුගිය දවස්වල ස්වභාවික විපත් ඇතිවෙද්දී ඒ තක්සේරුව ගෙන එන්න තිබිච්ච ප්‍රමාදය. ඒ වගේම අපි දැක්කා මේ ඉදිකිරීම් කෙරෙද්දි විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ සමහර තක්සේරු කරුණු ගැන ජනතාව පැහැදිලි ප්‍රතිරූපයක රජයන් සම්බන්ධයෙන් නැති එක. ඒ නිසා ඒවට තක්සේරු කරුවන්ට සහ තක්සේරු දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන පහසුකම් නැතිකම. හැබැයි අපිට ඊළඟට තියෙන ගැටලුව තමයි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් මේ ඇමරිකානු ගිවිසුම හරහා මිලියන ඩොලර් මිලියන 60ක 67ක් 70ක් වගේ මුදලක් මේ තක්සේරු කරුවන්ගේ මේ කටයුතු සඳහා වෙන් වෙනවා. ඒ උපකරණ මිලදී ගැනීමටත් ඉඩම් හඳුනා ගැනීමටත් ඒ කටයුතු සම්බන්ධේ. ඉතින් මේ ඇමරිකානු අවශ්‍යතාවයන් මේ අපි පීඩාවෙන් පීඩාවට පත් වෙලා දැන් අපේ ආර්ථිකය රෝගී වෙලා නෙමේ ආර්ථිකය සම්පූර්ණයෙන් මියැදිලා තියෙන. අපේ රටේ ආර්ථිකයක් නැහැ. අපේ රටේ දවසින් දවස ආර්ථික වර්ධන වේගය ඍණ අගයක් කරා යන කාලවකවානුවක් තුළ අපිට විශ්වාස කරන්න බැහැ මේ ඇමරිකානු අවශ්‍යතාවයන් මොකටද සිද්ධ කරන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ අනපනත් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒවා සම්මත කරලා මුදල් ඇමතිවරයා උත්සාහ කරනවා නම් මුදල් ඇමතිවරයාගේ සිතුම් පැතුම් එතුමාගේ සිතුම් පැතුම් මේ මං හිතන්නේ අර කලින් කතා කරපු අපේ සහෝදර මන්ත්‍රීතුමා අඳුරන්නේ නැහැ. ඒවා විකෘති වෙච්ච සිතුම් පැතුම්. ඒවා අහිංසක අහිංසාවාදයේ සිතුම් පැතුම් නෙමෙයි. ඒවා විකෘති මනෝභාවයකින් යුතුව ඉදිරියට කරලියට ගෙන සිතුම් පැතුම්. නැත්තම් මොන ලෝකේ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නු මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන්නු පුද්ගලයෙක් කියයි මේක සිංහල බෞද්ධ රටක් නොවේ කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට හිමිතැන 9 වෙනි වගන්තියෙන් දීලා ඒ හරහා අනිකුත් ආගම් ආරක්ෂා කරන්න ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් හදලා තියෙද්දි රටේ මේ උන්ද ඇවිල්ලා කියනවා මෙතන කතා කරලා මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. කියලා වැරදුනා නම් කටවාගෙන ඉන්න ඕන මිසක් තව තව හැලී කියවනවා. අති උතුම් කාඩිනල් මැල්කම් රංජිත් ඒ උතුමාණන් ඒ හිමිපාණන් කියද්දි පැහැදිලිවම මේක බෞද්ධ රටක්ය, මේ බෞද්ධ රටේ අනිකුත් සහෝදර ආගම් ඒ බෞද්ධ රටේ ඒ බෞද්ධ නීති රීති වලට ඒ සංස්කෘතියට අනුව කටයුතු කරන්න ඕනේ කියද්දි මේ උන්ද කතා කරලා කියනවා ලකුණු දාගන්න උන්වහන්සේම කතා කරනවා කියලා. ඒ නිසා දේශපාලනය කරන්න සහ දේශපාලකයින්ට මුකයක් දීලා තියෙන්නේ මුකයෙන් කරන ඕන දේ මුකයෙන් කරන්නත් අදෝමුඛයෙන් කරන්න ඕනේ දේ අදෝමුඛයෙන් කරන්න. දැන් මේක මේගොල්ලෝ පටලගෙන දෙපැත්ත පටලගෙන තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ඇමරිකානු අවශ්‍යතාවයන් ඉෂ්ට සිද්ධ කරන්න මේ පාර්ලිමේන්තුව යොදා ගන්නවා නම් ඒක බොහොම සෝචනීයයි. මොකද අපි එහෙම කියන්නේ අපි අද වෙද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශාල චෝදනා තියෙනවා. දැන් මේ ඔය සත්කම් කරන එක ගැන කතා කරත්, ඔය රටේ තියෙන මුදල් නාස්තිය ගැන කතා කරත්, ඔය අන්තවාදීන් පෝෂණය කිරීම ගැන කතා කරත්, ඔය අනවශ්‍ය විදියට එහෙම නැත්නම් තමුන්ගේ ප්‍රමාණයට එහා ගිය ආදායම් ඉපයීම ගැන කතා කරත්, අපිට තියෙන චෝදනාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන චෝදනාව තමුන්ගේ බලය අනිසි විදියට පාවිච්චි කරලා මේ පාර්ලිමේන්තුව අවභාවිතා කිරීම. මේ පාර්ලිමේන්තුව අවභාවිතා කිරීම යම්කිසි පුද්ගලයෙක් කරනවා නම් ඒ පාර්ලිමේන්තුවේ මූලාසනයකට වග කියන්න ඕන. දැන් මතක් කරලා බලන්න, එක කාල වකවානුවක එක්තරා රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කුඩු ගහන අය කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ කොකේන් ගහන අය කියලා. කොහේද පරීක්ෂණ කෙරුවේ? කොහේද නම් ටික එළියට ආවේ? කවුද කතා කරලා කිව්වේ මෙන්න මේ අහවල් උන්දලයි කුඩු ගහන්න, එහෙම නැත්නම් හෙරොයින් ගහන්න, එහෙම නැත්නම් කොකේන් ගහන්න කියලා? කිසි කෙනෙක් කිව්වේ නැහැ. කතානායකවරයා ඒක නැවත නැවත ප්‍රශ්න කරාද? නැහැ. ඉතින් ඒ නිසා අපි මූලාසනින් බලාපොරොත්තු වෙනවා ඒ කටයුත්ත කඩිනමින් කරන්න. නැත්නම් මේ උත්තරීතර පාර්ලිමේන්තුව කෙලසන්න දෙන්න එපා. දැන් මෙතන වාද විවාද කරද්දි කිව්වා කෝට්ටුවේ කට්ටිය ගිහින් ගැහුවයි කියලා මිනුවන් ගොඩ පට්ටපල් බොරු. එහෙම ජාතීන් අතර අසමගියක් ඇති කරන්න එපා. මේ ව්‍යසනේ අන්තවාදීන් කෙරුවා මිසක් මුස්ලිම් ජනතාව කරපු දෙයක් නෙමෙයි. ඒක අපි පිළිගන්නවා. ඒ නිසා අන්තවාදීන්ට දඬුවම් දෙන්න තවත් අන්තවාදීන් හදන්න එපා. දැන් 10 දෙනෙක් 12 දෙනෙක් සහෝදර මුස්ලිම් වරු මේ පාර්ලිමේන්තු ඇමතිවරු කැබිනට් ඇමතිවරු කියලා ඉවත් වෙනවා. මොකද්ද මේගොල්ලන්ගේ අරමුණ? මේගොල්ලන්ගේ අරමුණ කිසි දෙයක් නෙමෙයි, තම තමුන්ගේ බලය ගොඩනගා ගැනීම. දැන් අපි චෝදනා කරන ඇමතිවරයාට විශ්වාස භංගයක් ගෙනාවොත්, දැන් රවි කරුණානායක මහත්තයා විශ්වාස භංගයක් ගෙනාවා, එතුමා විවාද කරගත්තා. එතුමා ඉවත් කරගෙන ඊට වඩා හම්බ කරන්න පුළුවන් ඇමතිකම මාස 4ක් 5ක් ගිහිලා දෙනවා. දැන් මේ ඇවිල්ලා ඉන්න ඉවත් වෙලා ඉන්න ඇමතිවරු දින නියම කරලා ඉවත් වෙන්නේ. අපි මාසෙයි අයින් වෙන්නේ. මාසය ඇතුළත මේක පරීක්ෂණ කරන්න ඕන. අපි සියලු දෙනා ඉවත් වෙලා ඉන්නවා. දැන් ඒක ජාතිවාදේ නෙවෙයිද? ඒක මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරනවා කියලා ප්‍රකාශ කරමින්ම ඒක කිරීම ජාතිවාදේ නෙවෙයිද? ඒ නිසා දඬුවම් කරන්න සුදුසුයි කියලා යම් කිසි කෙනෙක් සැක කරනවා නම් නිහතමානී වේ දඬුවම, එහෙම නැත්නම් චෝදනාව, එහෙම නැත්නම් ඒවා පරීක්ෂණ කරන්න ඉඩ දෙන්න. එහෙම නැතුව හොයාගන්න බැරුව යන්න, ඔක්කොටම පැමිණිලි දාන්න, එක්කෙනෙක් තමුන්ගේ ජන කණ්ඩායම තුල නායකත්වයක් ගද්දි, එහෙම නැත්නම් ජනප්‍රිය වෙද්දි, එක්කෙනෙකුට මනාප, එහෙම නැත්නම් ඡන්ද වැඩි වෙද්දි, ඒ පුද්ගලයා වගේ අනිත් අයටත් ඒක ඒ අනුව කටයුතු කරන්න එකතු වීම, මං හිතන්නේ ඒක දැන් සමහර අය හඳුන්වනවා බලන්න මුස්ලිම් සියලු දෙනා එක එක ඒ ඒ ඒ එකතු වීම තමුන්ගේ ජනප්‍රියත්වය උඩ කරගත්තු දෙයක්. ඒක කවුරුත් ජනප්‍රියත්වය උඩ කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා අපි ආණ්ඩුවට පැහැදිලිවම කියන්නේ ආණ්ඩුව මේ වෙද්දි අවුරුදු 4ක් පුරාවට රටේ ජනතාව ඇන්දුවා. රටේ ජනතාව ඇන්දුවා. අන්දමින් ආණ්ඩුවේ අවශ්‍යතාවයන් ටික කරගත්තා. හැමදාම දේශපාලඥයෝ රටේ සමස්ත විපක්ෂයය, ඒ වගේම රටේ ජනතාව හැමදාම මේ ආණ්ඩුව අඳපු ඇඳිරි වලට ඇඳුනා. මේ ආණ්ඩුව හැමදාම කටයුතු කරුවේ අගමැතිවරයා, ජනාධිපතිවරයා, මේ සියලු දෙනා. එක කාලයකට ජනාධිපතිවරයා, අගමැතිවරයා බොහෝම මේ හොඳින් කටයුතු කරනවා කියනවා. ඊට පස්සේ අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ ජනාධිපතිවරයා වහකදුර වෙනවා අගමැතිවරයාට. දැන් බලන්න වියදම් අඩු කරනවා කියලා ආපු ආණ්ඩුව අද මොකද කරන්න කියලා? එක ගම් පලාතකට ගිහිලා සමෘද්ධිය බෙදනවා ජනාධිපති, තව ගම් පලාතකට ගිහිලා සමෘද්ධිය වෙනවා අගමැති. උත්සව දෙකයි. මේ උත්සව වෙනුවෙන් කොච්චර මුදලක් වෙන් කරගෙන තියෙනවද? ලක්ෂ 4000කට වැඩි මුදලක් වෙන් කරගෙන තියෙනවා. ටී-ෂර්ට් වෙනුවෙන් කොච්චර මුදලක් වැය වෙනවද? ලක්ෂ 10000කට වඩා මුදලක් ටී-ෂර්ට් වෙනුවෙන් වැය වෙනවා. මේ ටී-ෂර්ට් මේ සකස් කරන්නේ කොහෙද? මේ ටී-ෂර්ට් මොන කර්මාන්ත ශාලාවේද, දයා ඇපරල් එකේද මේව හදන්නේ? අපි දන්නේ නැහැ. ගම්මිරිස්ටික පිටරට යවනවා නම් ඒ චෝදනාව දයා මේ හිටපු ඇමතිතුමාට චෝදනාව එල්ලලා දුනා. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැන් මේ ටී-ෂර්ට් එක ගහනවා, මේක දැන් දයා ඇපරල් එකේ ගහන්න කියලා දැන් මේ කතා කරනවා. ඒකට උත්තර දෙන්නේ නැහැ. මේවට උත්තර දෙන්න ලක්ෂ 4000ක් අහිංසක මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු සමෘද්ධි මුදල් මේගොල්ලෝ මහ බැංකුව කඩලා මහ බැංකුවේ මුදල් වලින් මහ බැංකුව පෙබරවාරි මාසේ ජනවාරියට ආණ්ඩුව හදලා පෙබරවාරි 26 මහ බැංකුව කඩලා මංකොල්ල කාලා දැන් ග්‍රාමීය බැංකුව කඩලා සනස බැංකුව කඩලා රටේ තියෙන අනිත් බැංකු කඩලා අන්තිමට අහිංසක දුගීම දුප්පත් ජනතාව මුදල් තැන්පත් කරන සමෘද්ධි බැංකුවක් දැන් මේ වෙද්දි කඩලා තියෙන්නේ. සමෘද්ධි බැංකුවක් කඩලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ තත්ත්වයට ආණ්ඩුව යන්න එපා. දේශපාලඥයන්ට යන්න දෙන්න එපා. ඒ නිසා රජයේ ඇමතිවරුන්ට යන්න දෙන්න එපා. පසුපෙළ මන්ත්‍රීවරු බොහොම විරෝධාරව ජාතික හැඟීමෙන් කතා කරනවා. හැබැයි මේ පට්ට හොරු ටික හොරකම් කරන ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එනිසා මේ සමෘද්ධිය හරහා යන මේ මංකොල්ලේ වහාම නවත්තන්. මේ සමෘද්ධිය ඒ සමෘද්ධි නිලධාරියා ලස්සනට සමෘද්ධිය දෙන්න ඕන අය ඒ මූලික කරගෙන දුගීම දුප්පතාගේ ඉඳලා ඒවා ලැයිස්තුගත කරලා තියෙනවා. අද වෙද්දී සාකා සමිතියේ එහෙම නැත්නම් ඒ නිලධාරී එකතු කරගෙන ප්‍රාදේශීය දේශපාලඥය එකතු කරගෙන සංවිධායකගේ ගෙදර තමයි ඒවා ටික ලකුණු කරන්නේ. ඒවා ටික ලකුණු කරන්නේ සමෘද්ධිය දෙන්න ඕන ලක්ෂ 6 ලකුණු කරන්නේ සංවිධායක ගෙදර. එහෙම වෙන්න දෙන්න එපා. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා 50,000කට උපාධිධාරීන්ට රස්සා දෙද්දී ඒවා සංවිධායක ගෙවල් වල ලකුණු කරේ නැහැ. ඒවා එතුමා කිව්වා සියලු දෙනාට මේවා ලබා දෙන්න උපාධියක් ගත්තාම ඒ දුක් විඳලා තමුන්ගේ දෙමව්පියන්ගේ මුදල් වියදම් කරලා ගත්තු දරුවා වෙනුවෙන් සාධාරණයක් කරන්න කියලා. අපි සමෘද්ධිය දෙද්දී කවදාවත් බෙදලා සමෘද්ධිය දෙද්දී පාක්ෂිකත්ව බැලුවේ නැහැ. අද ඔයගොල්ලෝ විලි ලැජ්ජ නැතුව පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. මොනවා කියලාද දාන්නේ? අවුරුදු 25ක් සමෘද්ධිය ගන්න බැරුව ගිය එක්සත් ජාතික පාක්ෂිකයාට සමෘද්ධිය දෙන්න අපි ගෙනාවා කියලා. ලැජ්ජ වෙන්න ඕන ආණ්ඩුව. රටේ ජනතාව ලක්ෂයක් නෙමේ, රටේ ජනතාව කෝටි 2කට වැඩි ප්‍රමාණයෙම හිඟන්න කරලා තියෙන්නේ මේ ආණ්ඩුව. දුප්පතා පෝසතා ભેදයක් නැතුව අද තමුන්ගේ ආර්ථික මට්ටම වටලා තියෙන්නේ මේ ආණ්ඩුව. ඒ නිසා ලක්ෂ 6කට සමෘද්ධි දෙන්න උනේ ඕගොල්ලන්ගේ බැරිකම හින්දා, ඕගොල්ලන්ගේ නොහැකියාව හින්දා, වෙන දෙයක් හින්දා නෙමේ. ඒ නිසා අපි කියනවා මේ මංකොල්ල කෑම කරන්න එපා. මේ මංකොල්ල කෑම කරන්න එපා. දැන් අපි දැක්ක පහුගිය දවස්වල වරායේ නැගෙනහිර ජැටිය මේක 2014-15 ආදායම් ගන්න පුළුවන් තත්වෙට දොඹකර ටික විතරයි හයි කරන්න තිබුණේ. දොඹකර ටික හයි කරලා බිලියන ගාණක් මාස්පත අවුරුදුපත ආදායම් ගන්න තිබිච්ච මේ වරාය නැගෙනහිර පරයන්තය කුණු කොල්ලෙට. එනිසා මේ තක්සේරු 50ෙද්දී තක්සේරු සංශෝධනෙද්දී අපි මේ තක්සේරු දෙපාර්තමේන්තුවට කියනවා මේවා වෙනුවෙන් කතා කරන්න. මේවා ගැන තක්සේරුවක් නැහැ. හම්බන්තොට වරාය විකුණන තක්සේරුවක් නැහැ. හම්බන්තොට වරාය වික්‍රේ කොච්චර භූමියක්ද කියලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැහැ. ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර පරයන්තේ ජපානයට ඉන්දියාවට දෙන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ නැහැ. හොරපාරෙන් ගෙනල්ලා මේ සියල්ල සම්මත කරගන්නවා. හොරපාරෙන් ගෙනල්ලා මේ සියල්ල විකුණනවා. දැන් රටේ ගන්න දෙයක් නැහැ. මේක හපේ දැන් විතරයි ඉතුරු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ හපේ හරි තව මාස 5කින් 6කින් හැදෙන අපේ ආණ්ඩුවට මේක සංවර්ධනය කරන්න පුළුවන් තත්වෙට ඉතුරු කරලා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් මේක විනාශ කරන්න එපා. අනාගතයක් නොපෙනෙන, අනාගතයක් ගැන හිතන්න බැරි අපේක්ෂකයෝ, අනාගතයක් ගැන හිතන්නේ නැති අගමැතිවරු ඉන්න ආණ්ඩුවක් මේක. දැන් ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. එක්කෙනෙක් නම් ඊයේ වේදිකාවෙන් බැහැලා ගෝ ආයේ ජනාධිපතිවරණයට මම නම් ඉල්ලන්නේ නැහැ කියලා අපිට පොඩ්ඩක් සන්තෝසයි. ඒ ඒ ඒ ඒ මේ වචනේ ඇහෙද්දී අපිට පොඩ්ඩක් සන්තෝසයි. මේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක. හැබැයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ වෙන අය හරහා. අනාගතයක් දකින්නේ නැති, අනාගත පරපුරක් නැති, අනාගතයක් ගැන හිතන්න බැරි කෙනෙක් හරහා ඉදිරියට එන්නද කියලා අපිට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි දේශපාලඥයින්ට මේක තමුන්ගේ බූදලයක් නෙවෙයි. මේ දේශපාලඥයින්ට తాවකාලික පාලනයක් විතරයි ජනතාව දීලා තියෙන්නේ. මේක තමුන්ගේ අම්මගේ අප්පගේ බූතලයක් කියලා හිතාගෙන කටයුතු කරන නම් එතන තමයි වරදින තැන. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා මේ ඇමරිකාවත් සමග මේ අස්සම් කරන ගිවිසුම් එක්ක ඇමරිකාවත් සමග
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා.
ඔව්. ඇමරිකාවත් සමග මේ සෝෆා ගිවිසුම, ඒ වගේම මේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම, මේ ගිවිසුම් එක්ක මුදල් ඇමතිවරයා මුදල් ඇමතිවරයාට නම් ඉතින් ඔය මොකක් හරි සුරුට්ටුවක් ගහලා හැන්දෑවට පොඩි ආතල් එකක් අරන් ඉන්න පුළුවන් හින්දා මේවා කොච්චර දැම්මත් එයාට දැනෙන්නේ නැහැ. දැනෙනවා නම් කියන්නේ නැහැනේ මේ මේක බෞද්ධ රටක් නෙමෙයි කියලා. දැනෙනවා නම් කියන්නේ නැහැනේ චීවරධාරී මන්ත්‍රීතුමා කියලා රත්න ස්වාමින් වහන්සේට. ඉතින් ඒ නිසා ඒ තරමටම සංස්කෘතිය බල්ලගේ බල්ලට ඇදලා දාලා තියෙන මුදල් හැමති කෙනෙක් අපේ කාලකන්නිකමට මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ ඒ ඒ ඒ වගේ ඒ වගේ අදෝමුඛයෙන් කතා කරන මුදල් හැමති කෙනෙක් ඉන්න පාර්ලිමේන්තුවේ ඉදීමත් අපිට ලැජ්ජාවක්. හැබැයි සමහර මන්ත්‍රීවරු බොහෝම වර්ණනා කරනවා මුදල් ඇමතිවරයා විතරයි අපිට අපි ගැන කතා කරන්නේ. මුදල් ඇමතිවරයා මුළු ලෝකෙම චෝදනාවට ලක් වෙනවා, මුළු රටෙම චෝදනාවට අපි ගැන විතරයි කතා කරන්නේ කියලා කීයක් හරි ඉල්ල ගන්න. තමුන්ගේ ගමේ ව්‍යාපෘතියක් කරගන්න. ගමේ ව්‍යාපෘති කිරීම නෙමෙයි රට විනාශ වෙලා ඉවරයි. ඒ නිසා අපි කරුණා කරලා ඉල්ලා හිටිනවා මේ මර්ධණයෙන් මිදෙන්න සියලු දෙනාට එකතු වෙන්න. ඒ වගේම මුස්ලිම් ජනතාව හිතාගෙන ඉන්නවා නම් මේ මුස්ලිම් ජනතාවටයි මේ පහර ගන්න කියලා වැරදිලා. මුස්ලිම් ජනතාවට හොඳ පාලනයක් දෙන්න පුළුවන් කොන්ද කෙලින් තියාගන්න පුළුවන් නායකත්වයක් අපි ගේනවා. ඒ නායකත්වයක එක මුස්ලිම් ජනතාවට කටයුතු කරන්න පුළුවන්. හැබැයි බලලෝභී මුස්ලිම් දේශපාලඥයෝ මේ දොරෙන් ඇතුල් වෙච්චහම අයවැයකෙදි ඡන්ද දීලා එළියට යන්නේ අත් දෙකටම බෑග් අරගෙන. අත් දෙකටම බෑග් අරගෙන යන්නේ.
ඒ බෑග්
වල තියෙන ඩොලර් මලු,
සල්ලි මලු.
මම අවසන් කරන්නම් ගරු මන්ත්‍රීතුමියනි. ඒ නිසා මේ අයින් වුණාට 10-12 දෙන අපෙන් අහගන්න එපා පැටිකිරිය. මේකෙ ඉන්න ලොකු ලොකු ගොඩක් අයගේ වාහන පර්මිට් 2-2, 3-3 වික්ක කාටද කියලා අපි ළඟ විස්තර තියෙනවා. පර්මිට් විකුණන එක වෙනම කතාවක්. තමුන්ගේ පක්ෂෙට දාගෙන පර්මිට් 2-3 අරගෙන විකුණනවා අපි ළඟ තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ සුද්ධවන්තයෝ නෙමෙයි. මුස්ලිම් ජනතාව අසරණයි. හැබැයි මේ අයින් වෙලා ඉන්න 10-15 දෙනා තමුන්ගේ දේශපාලන ගේමයි මේක ඇතුලේ ගහන්නේ. ඒකට රැවටෙන්න එපා කියලා කියනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සංජිත් සමරසිංහ මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 9ක් කාලයක්
තියෙනවා. මූලාසන වන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමියට ස්තුතිය අන්තර වෙනවා මට මේ කාල වේලාව ලබා දුන්නේ ගැන. ඒ වගේම අද මෙම ශ්‍රී ලංකා තක්සේරුවන්ගේ ආයතන සංශෝධ පනත ගේන වෙලාවේ පනතට අනුකූලව නැතුව රටේ තත්ත්වය ගැන සහ ඒ වුණ අවාසනාවන්ත ක්‍රියාදාමයන් ගැන, ඒ වගේම අන්තවාදීන් ගැන මේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු කතා කරා. ඒ වගේම මේ කර්තව්‍ය මේ විදිහට මේ අවාසනාවන්ත ප්‍රශ්නය ගැනත් කතා කරනකොට මේ මන්ත්‍රීවරුන් මේ වාගේ කාර්යයන් වෙන්න, මේ වාගේ අවාසනාවන්ත සිද්ධි වෙන්න කොහොමද වුණේ, මේවා ඇති වුණේ ඇයි, ඒකේ ඉතිහාසය ගැන කතා කරන්න අමතක වුණා. ඒ වගේම අද මේ රටේ පවතින තත්ත්වයට අපි දන්නවා දේශපාලඥයන් අන්තවාදීන් මේවට වග කියන්න ඕනේ. අන්තවාද දේශපාලනය කරන අය. අපි මේ රටේ නිදහස එදා මහමාන්‍ය DSA නායක මැතිතුමා 1948 රටේ නිදහස ලබා ගන්න සියලුම ජාතීන් එකතු කරගෙන තමයි ඒ සටන් කරේ. ඒ වගේම මේ නිදහස ලබාගෙන ලාංකිකයන් හැටියට මේ රටේ ජීවත් වෙන්න කටයුතු කරා. මේ කර්තව්‍ය කරගෙන ඉදිරියට යනකොට බලලෝභිකම නිසා එක එක කට්ටිය එක එක විදිහට ජාතිවාදය පතුරවගෙන ඒ තුලින් මේ රටේ නායකත්වය ගන්න ආණ්ඩු ගන්න කටයුතු කරා. ඒක අපි සියලු දෙනාම දන්නවා ගරු මන්ත්‍රීතුමනි. ඒ තුලින් මොනවද කරේ? මේ රටේ ජාතින් තුල විරසකයන් ඇති කළා. අපි දන්නවා අවුරුදු 30ක යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධෙන් පසුව නැවතත් මේ රටට සාමය උදා වෙලා රටක් හැටියට ලාංකිකයන් හැටියට ඉදිරියට යනකොට මේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරලා මේ අන්තවාදීන් හැමතැනම ඉන්න අන්තවාදීන් මේ මෙතෙන්ට අනුගත වෙලා තිබෙනවා. මේ තුලින් මන්ත්‍රීතුමනි, මේ අය බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි කරලා මේ රටට ඕන දෙයක් විචිදෙන්, රටේ ඉන්න ජනතාවට ඕන දෙයක් විචිදෙන්, ආර්ථිකයට ඕන දෙයක් විචිදෙන්. අපිට වැඩක් නැහැ ඒවා. අපි කොහොම හරි මේ රටේ බලයත් අල්ලගත්ත යුතුයි, එහෙම නැත්නම් මේ රටේ නායකත්වය ගත්ත යුතුයි කියලා තමයි කටයුතු කරන්නේ. අපිට දුකයි එදා ඒ 21 වෙනිදා අප්‍රේල් උනේ අවාසනාවන්ත සිද්ධියත් එක්ක එක මහත්මයෙක් එළියට ඇවිල්ලා කියනවා මම ජනාධිපතිවරයට ඉදිරිපත් වෙනවා කියලා. අය අහිංසක අම්මලා තාත්තලා නැතිලා හිටියා, දරුවෝ ඉස්පිරිතාලේ, ඒ වගේම අන්තිම ගමන යන්න ඉස්සල්ලත් එළියට ඇවිල්ලා කියනවා මොනවද මම ජනාධිපතිවරණයට ඉල්ලනවා කියලා. ඊළඟට අද මෙතන ඉන්න මන්ත්‍රීවරයෙක් කියනවා ඒ වගේම මේ මුස්ලිම් ඉන්න අනික් පුද්ගලයන්ට එයාත් එක්ක අනුගත වෙන්න කියලා ඊළඟ යාළු නායකත්වයට එන්න කියලා. ඉතින් මේ වගේ මිනිසුත් එක්ක එක එහෙම නැත්නම් ඒ වගේ අදහස් තියෙන මිනිස්සුත් එක්ක කවුද අනුගත වෙන්නේ? මන්ත්‍රී කවුරුත් අනුගත වෙන්නේ අපිට ඒ වගේ නායකයෝ මේ රටේ අපිට අවශ්‍යතාවයක් නැහැ. සුදුවෑන් සංස්කෘතිය ඇති කරපු සුදුවෑන් වලින් මිනිස්සු උස්සපු නායකයෝ අපිට ඕනේ නැහැ. අපිට නිදහසේ ජාතියක් හැටියට ජීවත් වෙන්න එකට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒකයි මෙතන අවශ්‍ය. අද අපි ඒ තැනට යන්න හදනකොට එතකොට මෙතන නැවතත් මේ අවාසනාවන්ත සිද්ධියත් එක්ක කතා කරගෙන ඒකට පිළියම් අරගෙන තියෙනකොට නීතිමය වශයෙන් ආරක්ෂක වශයෙන් ඒවා කළා කරගෙන ගිහින් තියෙනකොට නැවතත් ඒක එතන කඩාකප්පල් කරන්න විශාල වැඩපිළිවෙලක් ගෙනියනවා. මේක හරි අවාසනාවන්ත දෙයක්. මොකද අපි දැක්ක එදා අපි රටවල් දිහා බලපුවාම ඇමරිකාවේ මේ වගේ අවාසනාවන්තම සිද්ධියක් සිදු වුණා. නිව්යෝක් ඒ බිල්ඩින් දෙකටම ආසියාන්ත්‍ර අල්කයිඩා ඇවිල්ලා එක හප්පල කුඩු කර ඒ ජනතාව ඒ රටේ ඉන්නවා ඇමරිකාවේ ඉන්නවා මේ ඇමරිකන් මිනිස්සු විතරක් නෙමෙයි එක එක ජාතීන් සිටිනවා හැබැයි එක ජාතියක් හැටියට ඉදිරියට ඇවිල්ලා ඒ අය ඒවට මුහුණ දීගෙන ඉදිරියට ගියා. කාවත් පැත්තකට දැම්මේ නැහැ. මෙයා මුස්ලිම්වරයෙක්, මෙයා සිංහලයෙක්, එහෙම නැත්තම් ද්‍රවිඩයෙක් කියලා පැත්තකට දැම්මේ නැහැ. මේ සියලු දෙනාම එකතු වෙලා ඉදිරියට මේ ගමන අරගෙන යන්න රටක් හැටියට ඒ අය මුහුණ දුන්නා. ඇයි අපිට ඒක කරන්න බැරි? අද දේශපාලඥයන්ගේ ඔළුව ඒක නැහැ. දේශපාලඥයන්ගේ මොනවාරි තියෙන මොනවාරි ඩීල් එකක් දාලා මේ මිනිහා එහාට ගන්න පුළුවන්ද? අර මිනිහා මෙහාට ගන්න පුළුවන්ද? මේකයි ඔළුවේ තියෙන. ඊළඟ කොහොමද මේ ඊළඟට අපි මේ රජ කරන්නේ නැත්නම් ආණ්ඩුව කඩා කප්පල් කරන්නේ කොහොමද? අපි ඒක දැක්ක. දැන් මේක රටේ හොඳම දේ තමයි ඕක ජනාධිපතිවරයාත් කරා. එදා ඔක්තෝබර් 21 එයාට මේ නැවතත් ඔළුවේ ඇති වුණා මේ අපේ මේකේ ජනාධිපති වෙන්න ඕනයි කියලා. ඒ පාරේ දැම්මා ඩීල් එකක් හිටපු අනිත් පැත්තේ මේ විපක්ෂයේ හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක දාලා ආණ්ඩුව පෙරලන්න හදලා කටයුතු කරා. හැබැයි අනේ දෙයනේ ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටේ නීතියක් ආධිපත්‍ය තිබ්බ හින්දා ඒ තුලින් අපි ඔක්කොම ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ තිබිලා පාර්ලිමේන්තුවේ බලය තිබින්දා ඒකෙන් ගොඩ ගියා. ඒව කරන්න බැරි වුණා. දැන් ඊට පස්සේ බලනවා දැන් ආයත් ජාතිකය කියා මේක මේ ජනාධිපති මේ වරණයට ඇවිල්ලා මේ කොහොමද මේකේ ආයත් නායකයා වෙන්නේ කියලා. ඒ වගේ දේවල් කරන්නේ. හැබැයි එදා 2015 මේ රටේ අපි නීතියක් නැති තිබ්බ රටේ නීතිය ගේන්න, සාමය ගේන්න, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න, මාධ්‍ය නිදහස ඇතිකරන්න, රටේ නීති ආධිපත්‍ය ඇතිකරන්න විශාල සටනක් කරා. සංවිධියාව ගේන්න විශාල සටනක් කරා. ඒ කරනකොට මේ පුද්ගලයාව මේ රටේ පොදු අපේක්ෂකයා කරලා ජනාධිපතිවරයා හැටියට පත්කරන කටයුතු කරා. කටයුතු කරලා අපි බලාපොරොත්තු මේ රටේ ඒ විදිහටම ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. අපි හිතුවේ නැහැ මේ ඩීල් ගහයි කියලා. මොකද අපේ ආසනවල අපේ ජනතාව මේ මිනිස්සුයා ගේන්න විශාල කැපවීමක් කරා. මිනිස්සු කකුල් කැඩිලා තාම ඉන්නවා. මේ උසාවියේ නඩු තියෙනවා. ඒවයි නඩු අහන්නේ නැහැ. අපිට අහන්න ඕනේ නඩු වලට මොනවද වුනේ? ඒව අහන්නේ නැහැ. ඒව හිර කරගෙන ඉන්නවා. ඉතින් මේ වාගේ අපි බලාපොරොත්තු වුණ දේවල් සිදු වෙලා නැහැ. ඊළඟට ආයෙනවා කියලා මේකේ යම් අප මේ කවුරු හරි ෆෝම් කරලා එතෙන් දෙන්න. ඒවත් නම් හරියන්නේ නැහැ කියනක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම මේ තක්සේරු ගැන කතා කරනකොට අද අපි දන්නවා ගොඩනැගිලි තක්සේරු කරනවා. ඒ වගේම ඉඩම් තක්සේරු කරනවා. අපි දන්නවා මේ සංවර්ධනයත් එක්ක රට තුල ඇති වෙන ඒ වගේම මහමාර්ග අධිවේගි මාර්ග සංවර්ධනයත් එක්ක මේවා ඇති වෙගෙන යනකොට අපි දකින්න දෙයක් තමයි කංගුවක් වෙලාට මේ තක්සේරු වල ප්‍රශ්න තිබෙනවා. ඒ තමයි තක්සේරු කරපුවාම තක්සේරු ඉඩමට දෙන තක්සේරුව සහ නිකන් ඉඩමකට දෙන තක්සේරුව සහ ඒ ඉඩමේ තියෙන ගොඩනැගිල්ලක් වෙන එක දෙන තක්සේරු වල ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් එතකොට ජනතාවට මේ ගැන කතා කරන්න තුන් එක තැනකට ගියත් ඒ ජනතාවට හරි උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. දැන් මේ තක්සේරුව ගැන ඇගයීමක් කිරීම තමයි ඉතා වැදගත්. අපි දන්නවා ගොඩනැගිල්ලක් තක්සේරු කරපුවා මේ හරි තක්සේරුවක්ද දෙන්නේ? ඒ තක්සේරුව තුලින් ඒ එන පුද්ගලයාට ආවාසියක්ද වෙන්නේ? එහෙම නැත්නම්ද ලාභයක්ද ඇති වෙන්නේ? හරි සාධාරණයක් ඉටු වෙනවද කියලා පුළුවන්ද කියන එක තැනට එන්න බැරි වෙලා තිබෙනවා. ඒක අපි මං හිතන්නේ निराකරණය කරගතියුති. මොකද විවිධ ආයතන විවිධ විදිහට සංවර්ධනය කටයුතු වලට මේ රට තුර තිබෙනවා ආයතන තිබෙනවා. ඒ හරහා යනකොට මේ එන තක්සේරු ඉතා වැදගත්. කොයි විදිහටද මේ තක්සේරු විය යුත්තේ කියන එක ඊළඟට ඒක සමාජයට දිය යුතු ඒ වගේම මේ පුද්ගලයන්ට දිය යුතු සාධාරණයක් සාධාරණ ක්‍රමවේදයකට දිය යුතුයි කියන එක අපි මේ වෙලාවේ කිය යුතු. තව මට විනාඩියක් දෙන්න කියන්න. මොකද මේ සමුද්‍රිය ගැන අපේ මේ ඇවිල්ලා විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කෑ ගැහුවා. 1994 ඉඳන් මේ සමුද්‍රිය කෑවේ කවුද? සමුද්‍රියේ ලාභ ලැබේ කවුද? තනිකර අනිත් පැත්තේ ඉන්න මිනිස්සු. සමුද්‍රියේ නිලධාරියා ගත්තාම සාධාරණයක් කරාද? ඒක UMP කාර්යෙක්ට කියන්නකෝ. සමුද්‍රියේ නිලධාරියා සමුද්‍රියේ දුන්නා මේ රජය රැකියා කරන මිනිස්සුන්ට ඒ කාලේ. සමුද්‍රි නිලධාරියා ඒ කාලේ ඇවිදලා මට මතකයි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රැස්වීම වලට ආවේ නැත්නම් සමුද්‍රිය කපනවා කියලා බලහත්කාරයෙන් රැස්වීම වලට ගෙනිච්ච මිනිස්සුන්ව පොළොන්නරුවේ රමුක්කන ඉඳන් මට මතකයි. ඒතර අම්මලා දරුව උස්සගෙන ගියා. දරු උස්සගෙන ගින් මේ උදේ 4ට ඉන්ද්‍රෝනේ හන්දියේ. මොකද ලොකු රැස්වීමක් තියෙනවා ඒවට එන්න කියලා. මිනිස්සු මැරුණා. ඒ වගේ සමුද්‍රි ලාභින්ද ලොකු ප්‍රශ්න ඇති වුණා. ඒ වගේන කවුරුත් කතා කරන්නේ සභා මන්ත්‍රීතුමියනි මේ වගේ දේවල් ඇති වුණා. අද සමුද්‍රිය හරියට බලලා ඒ විදිහට ලයිස්තු ඒ විදිහ නිර්ණායකයන් වල අරගෙන දෙනකොට ඒකට UMP කාර්යව අහු වෙන එකට තමයි මේ යට අමාරු. මොකද UMP කාර්යවෙන්ට අවුරුදු 20ක් කිසියම් දෙයක් වුණ නැහැ. කෙංගෙඩියක්වත් වෙලා නැහැ. ඉතින් සමුද්‍රියක් දෙන එක වැරද්ද මොකද්ද? ඉතින් ඒ සමුද්‍රිය අනිවාර්යයෙන්ම මම හිතන්නේ සමුද්‍රියේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අද මේ සමුද්‍රිය ලැබෙන හින්දා තමයි ඒකටත් කෑ ගහන්නේ. එම නිසා මම දන්නවා ඔබතුමිය මගේ කාලය අවසන් කියන්න යන්නේ. මට මේ කාලය ලබා දුන්නට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි හිතනවා අපි ඔක්කොම එකතු වෙලා මොන ප්‍රශ්නේ තිබ්බත් මේ රට ගැන හිතන්න ඕනේ. රට පළවෙනියට කියලා අපි ඔක්කොම කතා කරලා ක්‍රියා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔළුවේ වෙන අදහසක් තියන් අනේ මම කවදද බලයට එන්නේ, මම තමයි මේ රටේ රජුරුව වෙන්න ඕනේ, එහෙම නැත්නම් මේකේ නායකයා වෙන්න ඕනේ කියලා ඩීල් දාන දෙන මිනිස්සු නම් අපිට ඕනේ නැහැ කියමින් මගේ වචන සුවපිය අවශ්‍යයි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මීළඟට ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 18ක කාලයක්
තියෙනවා.
20ක් තිබ්බා ගරු මන්ත්‍රීතුමා. මේ තියෙන්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. විනාඩි 10ක් තිබ්බ එකනාගේ විනාඩියක් අඩු කරා 20ක් තිබ්බ එකනා.
ඒක පිටිපස්සට ගන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තුමියනි, මේ ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය හා සම්බන්ධිත සංශෝධන රාශියක් ඉදිරිපත් වෙන අවස්ථාවේදී එයා සම්බන්ධිත විෂයානුබද්ධව කරුණු කිහිපයක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ඉතාම වැදගත් ජාතික කාර්යභාරයක් ඉෂ්ට කරන ආයතනයක් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව සහ ඒට සම්බන්ධිත ආයතන. මක් නිසාද එයත් මේ දේපළවල වටිනාකම කියන එක විටින් විට දිනෙන් දින වෙනස් වෙනවා. අපේ රටේ ලංකාව දූපත් රාජ්‍යයක්. වර්ග කිලෝමීටර් 35,332ක් වර්ග 70ම කිලෝමීටර් 66,000ක් පමණ මේ භූමිය සඳහා තියෙන්නේ අනම්ම්‍ය සැපයුම. මිල කොතරම් වැඩි වුණත් ඊටාම සුළු වශයෙන් තමයි එහි ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්කම තියෙන්නේ සැපයුම. ඒ නිසා ඒ භූමියේ සම්පත සඳහා තියෙන ඉල්ලුම වැඩිවීමේ වේගයට සාපේක්ෂව සැපියුම වැඩි කළ නොහැකි වීම කරන කොටගෙන සෑම අවස්ථාවකදීම සංවර්ධනය සමග භූමියේ මිල වැඩි වෙනවා. දේපොළ වල වටිනාකම වැඩි වෙනවා. නිදාසින් පස්සේ අපේ රටේ ඉතිහාසය ගත්තාම මහින්ද රාජපක්ෂ යුගයේ වනතේ පුරා අවුරුදු 30ක් අපිට යුද්ධයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. LTTE දරුණු මිනිමරු ත්‍රස්තවාදයේ ඒ ත්‍රස්තවාදයේ යටතේ ලංකාවේ දේපළවල වටිනාකම අව탁සීරු වීමක් තිබුණි. 탁සීරුුනේ නැහැ. ඒට හේතුව තමයි මේ රටේ ජීවත් වෙච්ච වැඩි ප්‍රමාණයක් අපි සංස්කෘතියකට උරු වුණා. යකඩ ගැටෙන අමීරි සද්දේ, උණ්ඩේ අමීරි සුවඳ, දුක වේදනාව මර ලතෝනිය තුල මිනිකන්නන්ගේ දේශයක් බවට මේ රට පරිවර්තනය වෙලා තිබුණා. යමක් කළ හැකි සියලු දෙනා තමන්ගේ දේපළ ඉතාම අඩු වටිනාකම් වලට විකුණලා වෙනත් රටවල පදිංචියට ගියා. ඔබතුමියත් දන්නවා ඇති වෛද්‍ය ක්ෂේත්‍රයේ සිටි වෛද්‍ය විශේෂඥයන්, ගණකාධිකාරීවරු, නීතිඥයන්, වෙනත් වෘත්තිකයන් ඉතා විශාල ප්‍රමාණයක් මේ යුද්ධය පැවති කාලයේදී තමන්ගේ දරු පවුල් සමග විදේශ රටවල පුරවැසිභාවය ලබලා යන්න ගියා. ඒ දේපොළ සමහර කලබල අවස්ථාවලදී විකුණන්න උනේ පවතින වටිනාකමට වඩා විශාල අඩු මිනකට. කළු ජූලි අවස්ථාවේදී එදා ජයජයවර්ධන මැතිතුමාට බැරි වුණා. මේ රටේ හමුදා සොල්දාදුවන් 13 දෙනෙක් මැරුණ අවස්ථාවේදී මේ ඒ සඳහා කොළඹ නගරේ මිනි කොළඹ කනත්තට ගෙනීම සමග ඇතිවෙච්ච ප්‍රචණ්ඩත්වයට ඉඩහැරලා ඉඳීම කරන කොටගෙන විශාල ව්‍යසනයක් වුණා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධිත මහත්තුරු නෙමේ එතන හිටපු ත්‍රාඩයන් ඉතා විශාල වශයෙන් දේපළ හා මනුස්ස ජීවිත විනාශ කිරීම කරන කොටගෙන ඒ වැරැද්දත් අවසානයේ පටවනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළා. වාසුදේව නානායක්කාර මහත්මයා KP සිල්වල වගේ සමසමාජ ව්‍යාපාරවලය අත්අඩංගුවට ගත්තා. මේ ජූඩි කලබලයෙන් පස්සේ පිටකොටුව ඇතුළු කොළඹ නගරේ විශාල දේපළවල මිල අඩුවීමක් සිද්ධ වුණා. එනිසා ඒ කාල පරිච්ඡේදය තුළදී මේ තක්සේරු දෙපාර්තමේන්තුවට පැවරුණ කාර්යභාරයත් අඩුයි. දේපළවලට ඉල්ලුමක් තිබුණේ නැහැ. ඊට පසු 2009 වර්ෂයේදී නන්දිකඩාර කලපුවේදී මේ රටේ ඓතිහාසික වෙනසක් සිද්ධ වුණ අවුරුදු 30ක් පැවතුන යුද්ධයේ සේනාධි නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ හමුදා ප්‍රධානීන් රණවිරුවන් සියලු දෙනාගේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මානුෂික මෙහෙයුම යටතේ අපේ රට නිදහස් කරගන්න ලැබුණා. එතකොට මේ තුලින් අපිට අලුතෙන් භූමියක් ලැබුණා. සිංගප්පූරුව වර්ග කිලෝමීටර් 1000යි. උතුරු නැගෙනහිර දෙපළාත වර්ග කිලෝමීටර් 18800යි. ලංකාවට අහිම් වෙලා තිබුණා සිංගප්පූරුව වගේ රටවල් 18ක් අවුරුදු 30ක්. ඒ ආණ්ඩුවලට ඒ ප්‍රදේශයට තාර දැමීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ප්‍රදේශයට විදුලිය දීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ ප්‍රදේශයට බැංකු ගෙන යාම ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒවා ඔක්කොම සියල්ල ප්‍රභාකරන් යටතේ තමයි අවුරුදු 30ක් සිද්ධ වුණේ. අධිකරණ තිබුණා. බදු අය කළේ ප්‍රභාකරන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු අය කරන්න බැරි වුණා. ලංකා බැංකුව, මහජන බැංකුව කිසිම බැංකුවක් තිබුණේ නැහැ. විදුලිය තිබුණේ නැහැ, විදුලි සංදේශ තිබුණේ නැහැ, මම්මාවක් තිබුණේ නැහැ. මේ සියල්ල වර්ග කිලෝමීටර් 18800ක අයිතිය අපිට නැති වෙලා තිබුණා. ඒ නිසා තමයි ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරපු ජාතික වීරවරයා හා ජාතික නායකයා මහින්ද රාජපක්ෂ. අද මොනතරම් අද එතුමා සහ ආරක්ෂක ලේකම්වරයා ත්‍රස්තවාදීන් ලෙස සලකන යුගයක ත්‍රස්තවාදී මේ රට මුදා ගැනීම නිසා අපේ රටට සිංගප්පූරුව වගේ රටවල් 18ක් එකතු වුණා. රටේ ප්‍රොඩක්ෂන් පොසිබිලිටි එක නිෂ්පාදන ධාරිතාවයේ පුළුල් වුණා. අලුතෙන් ආයෝජන ඇති වුණා. අලුතෙන් මුළු රටම කඩිකුලක් ලෙස ඇවිසිලා වැඩබිමක් බවට පරිවර්තනය වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස අඩු ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කළ තිබුණ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ තුල මැදි ආදායම් ලබන රටක් බවට පිඹි ගණනාවක් ඉස්සුණා. ගරු සභාපතිතුමියනි, නිදාසින් පස්සේ ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් තුල මහින්ද රාජපක්ෂ යුගයේ එනතෙක් වාර්ෂික නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20ට අඩුයි. ඩී.එස්. සේනානායක යුගය හරි, දණ්ඩි සේනානායක යුගය හරි, ජයජයවර්ධන යුගය හරි, රණසිංහ ප්‍රේමදාස යුගය හරි, ඩිංගිරි බණ්ඩා විජේතුංග යුගය හරි, සිනමා බණ්ඩාරනායක යුගය හරි, SWRD බණ්ඩා ඕනෑම යුගයක කාගේ ආණ්ඩුව කුමන ප්‍රතිපත්ති අනුගමනය කළත් මේ රටේ සමස්ත නිෂ්පාදනයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20ට අඩුයි. යුද්ධය ඉවර කළා 2014 මේ රට මහින්ද රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයට බාර දෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 80යි. දැන් 20ට තව 20ක් එකතු වෙච්චාම 40යි. 40ට තව 20ක් එකතු වෙච්චාම 60යි. 60ට තව 20ක් එකතු වෙච්චාම තමයි 80 වෙන්නේ. ඒ නිසා තමයි අපේ රටේ ආර්ථිකයේ ස්වර්ණමය යුගය හා නිෂ්පාදන ධාරිතාවයේ පුළුල් ලෙස වැඩි වෙලා රට උඩට ආපු එකම යුගය මහින්ද රාජපක්ෂ යුගය ලෙස ඉතිහාසයට එකතු වෙන්නේ ඒ නිසායි. දැන් 2018 අවුරුද්දේදී තමුන්නාන්සේලා 2015, 16, 17, 18 අවුරුදු 4ක් ආණ්ඩු කළාට පස්සේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම බිලියන 89යි. නිදාස ලැබපු දවසේ ඉඳන් මහින්ද රාජපක්ෂ යුගයේ ඉඳලා බිලියන 20යි. වර්ෂයකට ජාතික නිෂ්පාදනයේ මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධ නිම කරලා ඉවරලා 2014 වෙනකොට බිලියන 80යි. තමුන්නාන්සේලා ඇවිල්ලා 2018 වෙනකොට බිලියන 89යි. ඇමරිකානු ඩොලර් බිලියන 9කින් පමණයි අවුරුදු 4ක් තුන නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් වුණේ. ඒ කාල පරිච්ඡේදයේ තුලදී ඇතිවෙච්ච මේ මහා ආර්ථික පිම්ම කරන කොටගෙන භූමියේ මිල අසාමාන්‍ය ලෙස වැඩි වුණා. අසාමාන්‍ය ලෙස මහා පරිමාණ යටිතල පහසුකම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනකොට, සුපිරි අධිවේගී මාර්ග හදනකොට, විදේශ ආයෝජන රට ඇතුළට එනකොට මේ දේපොළ වත්කම් වල වටිනාකම විශාල ලෙස වැඩි වුණා. මම උදාහරණයක් ලෙස සඳහන් කළොත් මීට අවුරුදු 12කට ඉතර පෙර මම මීගොඩ ප්‍රදේශයේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් හදනකොට රුපියල් පර්ච් එකක් රුපියල් 30,000කට ඉතර තමයි විකුණන්න තිබුණේ. අද ඒ අවුරුදු 12කට ඉතර පස්සේ නොනිදෙන නගරයක් ලෙස මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හැදුවාම අද ලක්ෂ 5යි පර්ච් එකක මිල තක්සේරු වටිනාකම වැඩි වෙලා තියෙනවා. කොමගම පනාගොඩ හමුදා මූලස්ථානයට එහැන් හද්දා පිටිසර ගම්මානයක් තිබුණ පිටිපන කියලා. මේ ගම ඇතුළේ ඉතා විශාල ඉඩමක් දිනේෂ් ගුණවර්ධන නාගරික සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් පවරගෙන තිබුණා. මං ඒ ඉඩම තුළ අපේ රටේ විශාලතම ජාතික පාසල හැදුව මහින්ද රාජපක්ෂ විද්‍යාලය, දැන් දරුවෝ 7000ක් ඉන්න, ගුරුවරු 300ක් ඉන්න, 701 දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට ගියාම 8 දෙනෙක් හැර අනිත් සියලු දෙනා උසස් පෙළ කරන්න සමත් වැලි කැටේ ඉඳන් අලුතෙන් හදපු පාසල. ඒට එහා පැත්තෙන් අපි හැදුවා හරිත විශ්වවිද්‍යාලය, ග්‍රීන් යුනිවර්සිටි එක. ළමයි 30,000කට ධාරිතාවයේ තියෙන ලංකාවේ තියෙන විශාලතම වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ තියෙන විශ්වවිද්‍යාලය. ඊට එහා පැත්තෙන් අක්කර 58ක අපි හැදුවා නැනෝ තාක්ෂණික ලංකාවට තියෙන එකම විශ්වවිද්‍යාලය. ඊට මෙයා පැත්තෙන් මම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මුළු රටේම පෙළපොත් ගබඩා කරන පෙළපොත් ගබඩා සංකීර්ණය හැදුවා. ටෙලිකොම් එකේ දත්ත ගබඩා ටික හැදුවා. ඊළඟට මොරටුව ජයවර්ධනපුර හා කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ තුනක් මේ වෙනකොට ඉදිවෙමින් පවතිනවා. රුපියල් 40,000ට තිබුණ පර්ච් එකක් ඒ ඇතුලේ දැන් ලක්ෂ 5යි වටිනාකම. ඒ මොකද ඒක දැන් විශාල ප්‍රඥාබන්දු පුරවරයක් බවට පත් වෙලා. එතනට පාරක් නැහැ එන්න. තාම පාර හදාගන්න බැරි වුණ අපේ මේ නාගරික සංවර්ධන ඇමතිතුමාට. ඒ දරුවෝ 7000ක් එන්නේ බස් පාරක් නැහැ. ඈත ඇතුළට කැලේ ඇතුළට යන්න ඕනේ. එහෙම ඕනේ තැනක දේපළ වත්කම් වල වටිනාකම වැඩි වෙන්නේ ඈතේ පිට පළාත්වල හා ගම්මානවල ඒ ඇතිවෙන යටිතල පාසුකම් හා වෙනස් සංවර්ධන ව්‍යාපෘතීන් නිසා. නමුත් මේ දෙපාර්තමේන්තුවට ව්‍යුහගත ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නේ තමයි ඉතාම උග්‍ර සුදුසුකම් ලැබූ වෘත්තිකයන්ගේ හිඟියක් තියෙනවා තක්සේරුකරුවන්ගේ. දෙක, ඒ තක්සේරුව ලබා ගැනීම සඳහා ඉතා දීර්ඝ කාලයක් ගත වෙනවා. එයින් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා රටට, විශේෂයෙන් පළාත් පාලන ආයතනවලට, නගර සභාවලට. තක්සේරුව මත තමයි වරිපණම් බදු අය කරන්නේ. වරිපණම් බදු අය කරනකොට අවුරුදු 5න් 5ට තක්සේරු කරන්න ඕනේ දේපළ වටිනාකම. දේපළ වටිනාකම තක්සේරු කරන්න අවුරුදු 20කින් 30කින් තක්සේරු කරලා නැහැ සමහර පළාත්වල. ඒ නිසා ප්‍රාදේශ සභාවට ලැබෙන ආදායම ලැබෙන්නේ නැහැ. වරිපණම් නිසි අගය අනුව තක්සේරු වෙන්නේ නැති වෙච්චාම පරණ අගයට තමයි තක්සේරු වෙන්නේ. ඊළඟට මේ රටේ දේපළ කුලියට දෙනකොට ඒවා තක්සේරු කරලා තියෙන්නේ අවුරුදු 20 රාජ්‍ය දේපළ තුට්ටු දෙකට පුද්ගලික අංශයට දීලා තියෙන්නේ. එනිසා අපි ඉදිරියේ දෙන ආණ්ඩුව යටතේ පළවෙනියෙන් තීන්දුව කරලා තියෙනවා අපි මේ බදු ආදායම ගැන විතරයි බලන්නේ. රජයේ ජනතාවට දරාගත නොහැකි බදු බරක් පටවල ආදායම වැඩි කිරීම ගැන විතරයි මේ ආණ්ඩුව කල්පනා කරලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව තුල ඇති වෙන්න ඕනේ මේ විවාද. දැන් බදු ආදායම මහින්ද රාජපක්ෂ යුගයේ අවසන් වෙනකොට ට්‍රිලියන 1යි. මේ අවුරුද්දේ ට්‍රිලියන 2යි. 100%කට වඩා වැඩි බදු බරක් මහ ජනතාව මත පටවලා තියෙනවා. රාජ්‍ය ආදායම ලැබෙන ප්‍රධාන ක්‍රම දෙකයි, එකක් බදු ආදායම, බදු නොවන ආදායම. බදු නොවන ආදායම ලැබෙන්නේ මොනවෙන්ද? ලාභ, ලාභාංශ, පොලි, බදු කුලී, ලොතරැයි යන විවිධ මාර්ග වලින්. හැබැයි කිසිම රජයක් බදු නොවන ආදායමට අත ගහන්නේ නැහැ. අත ගහන්නේ නැත්තේ අර මිනිස්සු මත අධික බදු පරවනවා මිසක් බදු නොවන ආදායම වැඩි කිරීම පිළිබඳ අවධානය යොමු කළා නැහැ. අපි අපේ ආර්ථික පරිශ්‍රණ ඒකකය මේ බදු නොවන ආදායම 15%යි තියෙන්නේ. අවුරුදු 2ක් ඇතුළත ඒ 25%ට ගෙනියන්න අපි සැලැස්මක් හදලා තියෙනවා. මේ සියලුම දේපළ තක්සේරු කරන්න. ඒ සඳහා අවශ්‍ය තක්සේරුකරුව නැතිකම මේ ප්‍රශ්නයට අපි හැම වර්ෂයකම විශ්වවිද්‍යාලයට අපේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි සභාපතිතුමනි කළමනාකරණයේ දීපල කළමනාකරණයේ පිළිබඳ විද්‍යාවේදී උපාධි පාඨමාලාව හදා පටන් ගත්තේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ. මේ විශ්වවිද්‍යාලයෙන් හැම වර්ෂයකම පිටවෙන උපාධිධාරීන් ටික තමයි මේ දීපල කළමනාකරණයේ පිළිබඳ පිටවෙන උපාධිධාරීන් බවට පත් වෙලා තියෙන්නේ. මෙය පහසුවෙන් ලංකාවේ එක වර්ෂයකට පාඨමාලාවලට 5000ක් බඳව ගත්තොත් එක වර්ෂයකට අවුරුදු 10ක් යනවා උපාධිධාරී තක්සේරු කරුවන් 50000ක් හදන්න. මේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ඕනේ රටක මේ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. වෘත්තීයව අපනයනය කරන රටක් බවට පත් කරන්න පුළුවන්. අපි දේශපාලන විද්‍යාව එහෙම නැත්නම් වෙනත් සමාජ විද්‍යාවක් පිළිබඳ උපාධියක් දීලා තියෙන උපාධාරයට රස්සාව නැහැ. ඕනේ තරම් රක්ෂාව තියෙන උපාධිය මේක පොඩි සාකච්ඡාවකින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උසස් අධ්‍යාපන ඇමතිවරයාට කරන්න පුළුවන්. මේ රස්සාව තියෙනවා නම් තක්සේරුකාරයෝ නැත්තම් එක අවුරුද්දකින් පටන් ගත්තාම තව අවුරුදු 4ක් යනවා පළවෙනි උපාධාරය එළියට එනකොට අවුරුදු 4ක්. ඉතින් එහෙම අවුරුද්දක් ගානේ බඳවගත්තාම තව අවුරුදු 14ක් විතර යනකොට උපාධියෙන් 50000ක් ඉන්නවා. ඒකෙන් භාගයක් වෙන රටවලට යයි, භාගයක් මේ රටේ ඉතුරු වෙයි. මොකද්ද මේ? දැන් ක්‍රේම්බ්‍රිජ් වල තියෙනවා ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ඉඩම් ආර්ථික විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ. ඒක අන්තර්ජාතික වශයෙන් පිළිගන්නවා. ඉඩම් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කියන එකක් ලංකාවේ හිතලවත් නැහැ. මොකද්ද දැන් ලෝකේ වෙන රටවල් වල ඉඩම් ආර්ථික විද්‍යාව කියලා වෙනම ආර්ථික විද්‍යාවක් තියෙනවා. අපේ අය මේ ඉන්න නිලධාරි මහත්වරුවත් මේ ඉන්න පාර්ලිමේන්තුවත් මේකේ ඉන්න කවුරුවත් මිනිස්සෙක් බිහිරුවට එහෙම වචනයක්වත් කියන්නේවත් නැහැ. ඉතින් ඒක නිසා මේ අපි මේ ලෝකේ පවතින යථාර්ථය හා මහා පොළොවේ ඇති වෙන වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කරන්නේ නැති තාක්කල් මේ කරන දේවලින් මම මේ පනතේ ඉතාම වැදගත් සංශෝධනයකට මම සම්පූර්ණයෙන් එකඟ වෙනවා. 19 වෙනි වගන්තිය සංශෝධනය කරනවා චංචල දීපල සහ අස්පෘෂ වත්කන් තක්සේරු කරන්න බලය ලැබෙනවා. මූවබල් මේ ප්‍රොපර්ටිස් ඇසට්ස් එයාට මෙයාට ගෙනියන්න පුළුවන්. දැන් ස්ථාවර වත්කන් ස්ථාවර දීපල වෙනස් වෙන්නේ නැති ඉඩකඩම් වගේ දේවල් තක්සේරු කිරීම කරනවා. දැන් එයාට මෙයාට ගෙනියන්න පුළුවන් වත්කම් ගත්තොත් ඒව තක්සේරු කරන්න අවශ්‍යතා දෙදෙනවා ජාතික ආපදාවලදී. දැන් සමහර වෙලාවට මෝටර් වාහනයක් ගත්තොත් ඒක ස්ථාවර වත්කමක් නෙමෙයි, චංචල දීපල. චංචල දීපල තක්සේරු කරන්න ක්‍රමයක් තිබුණේ මේ 19 වගන්තිය සංශෝධනය කිරීම තුලින් චංචල දීපල තක්සේරු කරන්න පුළුවන්කම ලැබෙනවා. අස්පෘෂ වත්කම් තියෙනවා. දැන් ව්‍යාපාර ආයතන හා වෙනත් ව්‍යාපාරවල අස්පෘෂ වත්කමක් තමයි කීර්ති නාමය, ගුඩ්විල් එක, ට්‍රේඩ් මාක්, ට්‍රේඩ් නේම්, වෙළඳ ලකුණු. වෙළඳ නම් ගත්තාම ජාත්‍යන්තර වශයෙන් ඉහළ වටිනාකමක් තියෙන අස්පෘෂ වත්කම්. මේ අස්පෘෂ වත්කම් මෙතෙක් තක්සේරු කරන ක්‍රමයක් තිබුණේ නැහැ. ඉතින් මේ 19 වෙනි වගන්තිය සංශෝධනය කිරීම ඉතා වැදගත්. මූවබල් ප්‍රොපර්ටිස්, චංචල දීපල සහ අස්පෘෂ වත්කම් මේ ස්පර්ශ කරන්න බැරි කීර්ති නාමයේ වෙළඳ ලකුණ, සේවා ලකුණ, සන්නම් යනාදිය ගත්තාම ඒවා ලෝකයේ විශාල ලෙස ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි යටතේ, බුද්ධිමය දීපල යටතේ වෙළඳ ලකුණු, සේවා ලකුණු වැනි සන්නාම සඳහා බුද්ධිමය දීපල වල වටිනාකමක් තියෙනවා. ඒ බුද්ධිමය දීපල වටිනාකම මේ ඉන්ටලෙක්චුවල් ප්‍රොපර්ටි ලෝ එක දැන් ලෝකයේ වෙන රටවල් වල සිංගප්පූ, ස්වීඩන්, ස්විට්සර්ලන්තේ වගේ රටවල් වල මේ ඉතාම විශාල අලුත් නීතියක් බවට ඉගෙන ගන්නවා. මම දන්නේ නැහැ නීතිපති දෙපාර්තමේන්තුව මේ නීතිපති ආයතන උසස් නිලධාරීන්ගේම කී දෙනෙක් මේ අලුත් තාක්ෂණික දේවල් පිළිබඳ පශ්චාත් උපාධි PhDs වලට එහෙම යනවාද කියලා. ඉතින් ඒවා ඒ සඳහා මේ පනත සංශෝධනය කිරීම හොඳයි. ඒ වගේම පස්වෙනි වගන්තියේ සංශෝධනය මගින් තක්සේරු ප්‍රමිතීන් සකස් කිරීම, නිපුණතා පිළිබඳ මේ නියමයන් ඇතුළත් කිරීම යනාදී වැදගත් කරුණු තියෙනවා. එනිසා අපි විශේෂයෙන් රජයේ අවධානය යොමු කරලා තියෙන උසස් අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කරලා තක්සේරු කරුවන්ගේ හිඟයක් තක්සේරු කරණය සඳහා ඔබතුමා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ලෙස කටයුතු කළා. මේ තක්සේරු කරණය පිළිබඳ පාඨමාලාවන් සඳහා ඉඩම් පිළිබඳ ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධි සඳහා අලුත් උපාධි පාඨමාලා මේ විශ්වවිද්‍යාලවල ආරම්භ කරන්න කියන්නේ. ඒක තමයි විශ්වවිද්‍යාලවල පාඨමාලා විවිධාංගීකරණය යටතේ අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය. තිබෙන රස්සාවලට අවශ්‍ය උගත්තු බිහි වෙන්නේ නැහැ විශ්වවිද්‍යාලේ. ඉන්න උගත්තුන්ට දෙන්න රස්සාව නැහැ. ඉන්න උගත්තුන්ට දෙන්න රස්සාවක් නැහැ. දේශපාලන විද්‍යාව පිළිබඳ මහා උගතෙක් තියෙනවා. මොකද්ද දෙන රස්සාව? ප්‍රාදේශ සභාවට තරම් කරන්නවත් දාන්න බෑ. ඊළඟට මේ ඉන්න මන්ත්‍රීවරු කී දෙනෙක් දේශපාලන විද්‍යාව උපාධාරින් වෙලා මෙහාට ඇවිල්ලා තියෙනවද? විවස්ථාදායකට නැහැ. ඉන්න උගතුන්ට දෙන්න රස්සාව නැහැ. තියෙන රස්සා තියෙනවා. තිබෙන රස්සාව වලට අවශ්‍ය උගත්තු නැහැ. මේට කියනවා සේවා වියුක්තියේ විව්‍යාත්මක අසමතුලිතතාවය කියලා. රක්ෂා නැතිකමේ විව්‍යාත්මක අසමතුලිතතාවය. රස්සාවල් තියෙනවා. තියෙන රස්සාවට අවශ්‍ය සුදුසු නැහැ. සුදුසු ඉන්නවා. එයාට දෙන්න රස්සාව නැහැ. සේවා වියුක්තියේ විව්‍යගත අසමතුලිතතාවය නැති කරන්න දැන් මේ වගේ පාඨමාලා වලට දේපොළ කළමනාකරණය පිළිබඳ පාඨමාලා වලට ඕනි තරම් දේශීය විදේශීය ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ ඉගෙනගත් අය දැන් මේ විශ්වවිද්‍යාල සියල්ල මේ වගේ ඔබතුමා දන්නවා පාඨමාලා වල පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒක නිසා ඕස්ට්‍රේලියාවට ගියත් වෙන රටකට ගියත් ඒ සම්මත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජාත්‍යන්තරව පිළිගත් උපාධි පාඨමාලාව සකස් කළාම ඒ උපාධියේ ආකාරයෙන් පිළිගන්නවා. දැන් ජර්මන් ටෙක් එකේ ජර්මානු කාර්මික විද්‍යාලය යන ඩිප්ලෝමාධාරීන් ගත්තාම ඕස්ට්‍රේලියාවේ වෙනම යන්න ඉස්සෙල්ලා බෝට්ටුවල නැගලා එල්ලිලා යන්න ඕනේ නැහැ. යන්න ඉස්සෙල්ලා වැළඳගෙන මෝටර් මැකනික් ලගන්නවා. මෙකාලා කියලා වෙනම වචනිකුත් හදාගෙන තියෙනවා. ඒ නිසා අපිට තියෙන ලොකුම සම්පත මේ මිනිස් සම්පත. මිනිස් සම්පත ගුණ නැන බල සුව සපිරි විශ්වයට සම්පතක් විය හැකි දරුවෙක් හදන්න පුළුවන් නම් විශ්වවිද්‍යාල තුලින් එවැනි උපාධාරීන් බිහි කරන්න පුළුවන් නම් අපේ රටට විදේශ විනිමය පියුම් වැඩි කරගන්නත් පුළුවන්. අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්නත් පුළුවන්. අපේ රටේ ආදායම් මාර්ග වැඩි කරගන්නත් පුළුවන්කම තිබෙනවා. අනික තමයි සංවර්ධන ව්‍යාපෘති වල වටිනාකම් තක්සේරු කිරීමේදී මේ තක්සේරු දෙපාර්තමේන්තුවට හෝ ලංකාවේ ඉන්න තක්සේරු කරුවන්ට ඒ සඳහා ප්‍රමාණවත් මේ තත්ත්වයක් තිබුණා කියලා මම විශ්වාස කරන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපේ රටේ තිබුණ විශාලම ව්‍යාපෘතිය වන හම්බන්තොට වරාය තක්සේරු කරේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4ට. මේ තක්සේරුව වැරදි. මේ තක්සේරුව වැරදි. මේ තක්සේරුව නිසි පරිදි කරන්න තරම් දැන් බලන්න මේ සංශෝධනයෙන් තමයි එන්නේ මූවල් ප්‍රොපර්ටිස් චංචල දේපල තක්සේරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ 19 වෙනි සංශෝධනයේ. ඊළඟට ගුඩ්විල් එක කීර්තිනාම යනාදී අස්පෘෂ වත්කම් තක්සේරු කරන්න ලැබෙන්නේ මේ පනතෙන්. එතකොට වරාය තුල තිබුණා මූවබල් ඇසට්ස් ගොඩක්. ඒව තක්සේරු වුණේ නැහැ. ඊට පස්සේ මේ දේපළ වල වටිනාකම තක්සේරු කිරීම මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ තිබුණ නොදියුණු තත්ත්වය සම්පූර්ණයෙන්ම ඓතිහාසික පරිවර්තනයකට ලක් වුණ වරාය නිසා. ඒවා එදා වෙළඳපොළ වටිනාකම තක්සේරු කිරීමේදී ලෝකයේ දියුණු රටවල් වල අනාගතය ගැන උපකල්පනය කළා. ඒකට වෙනම වටිනාකමක් දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් සංගිරලා හෝටල් සමාගම ගන්නකොට ගාලු මුවදොර ඉතා විශාල මිලක් ගෙව්වා ඊඩමට. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් වර්ෂ 2800 දී 3000 දී 4000 දී අපි කවුරුත් නැහැ. නමුත් ඒ දේපලේ වටිනාකම ගෝල්ඩ් ප්‍රෙස් එකේ එතන කවදාක්වත් එතන ආපහු ඒ වගේ ඉඩමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ දියුණු ආයෝජකයෝ දියුණු කළමනාකරුවෝ ඒ දේපල සඳහා වටිනාකම තක්සේරු කරන විට අනාගතයේ ඇතිවන ප්‍රවණතාවය සලකලා තමයි ඒ තක්සේරු වටිනාකම් ඇති කරන්නේ. අපේ රටේ බොහෝ වෙලාවට දේශපාලන වශයෙන් කෙරෙන වෙනස්කම් පදනම් කරගෙන සමහර සාධාරණ තක්සේරුකරණයක් වෙන්නේ නැහැ. බොහෝ විට රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හා වෙනත් දේපළ පවර ගැනීමේදී විවිධ අසාධාරණයන් සිද්ධ වෙලා තිබෙනවා. පුද්ගලික හිතවත්කම් දේශපාලන බලපෑම් මුලින් තොරව සාධාරණ වන්දියක් ලැබෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ ඇති වෙලා තියෙනවා. ඊළඟට මම අවසාන වශයෙන් සඳහන් කරන්න කැමති මේ වෙලාවේදී මේ කිසිවක් කරන්න බෑ. අපේ රටේ ඉතාම විශාල ලෙස අද දවසේ ජාතික ආරක්ෂාව පිළිබඳ යලි ඉතා විශාලම සූක්ෂම වැඩපිළිවළක් සකස් කරන තෙක් මේ වැටිලා තියෙන ආර්ථිකයේ ගොඩගන්නවත් අලුතෙන් ඒ සඳහා වින්දිතයන් බවට පත්වෙච්ච හා පීඩාවට පත්වෙච්ච අයට සහනයක් ලබා ගන්නටත් පුළුවන්කමක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. විශේෂයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් අපිත් පක්ෂ නායකවරුත් ගරු අග්‍රාමාත්‍යතුමත් ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිතුමා නියෝජ්‍ය අධිපතිතුමා මුදල් අමාත්‍යතුමා මුදල් අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්තුමා උපදේශකයන් හම්බුවෙලා කීවේ මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ වතුර බෝතලයක් අලෙවි කරන මිනිස්යාගේ ඉඳන් එළවලු පළතුරු සපයන කෙනාගේ සිට කෘෂිකර්මයේ කර්මාන්ත සේවා කියන සියලුම අංශවල දරාගත නොහැකි කර කියාගත නොහැකි දරුණු පීඩනයකට කම්පනයකට රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගොදුරු වෙලා ඉන්නවා. ඒ ආදායම අහිමි වෙලා ජීවනෝපාය අහිමි වුණත් නිශ්චිත දිනකදී ගෙවිය යුතු ගෙවීම් ගෙවන්නම ඕනේ. නියම දවසට ණය වාරිකයේ පොලිය ගෙව්වේ නැත්නම් නියම දවසට ලීසින් වාරිකයේ පොලිය ගෙව්වේ නැත්නම් නියම දවසට ෆිනෑන්ස් වාරිකයේ පොලිය ගෙව්වේ නැත්නම් දඩ මුදලකුත් එක්ක ඒ ටික එකතු වෙනවා. ඒක පරිගණක ආශ්‍රිතව ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ගරු මේ සභානායකතුමනි, අපි අස්ගිරියේ මහානායක හාමුදුරුවෝ මුණ ගැසෙන්ට ගියා මේ පසුගිය සතියේ. මගේ සමග මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමත් ප්‍රසන්න රණවීර ඇමතිතුමත් ගියා. ඒ අවස්ථාවේදී අස්ගිරියේ නායක හාමුදුරුවෝ ළඟ විශාල සාකච්ඡාවක් ඇවිල්ලා හිටියා, 50ක විතර පිරිසක්. මේ අපි වාඩි වෙලා ඉන්නකොට මහානායක හාමුදුරුවෝ පණිවිඩයක් එව්වා මටත් ඇවිල්ලා ඒ සාකච්ඡාවට සහභාගී වෙන්න කියලා. මම ඇහුවා මොකද කියලා. මේ ඇවිල්ලා ඉන්නේ ඔක්කොම පිටකොටුවේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු ව්‍යාපාරිකයෝ ලියවිල්ලක් හදාගෙන මහානායක හාමුදුරුවන්ට දෙනවා, මේ කොළඹ වරායේ තියෙන බඩු ටික නිදාස් කරගන්න බෑ, අපේ බඩු විකුණගන්න බෑ, ගෙනල්ල ගබඩාවල තියෙන බඩු වලට මිනිස්සු චෙක් දීලා අරන් ගිහිල්ලා දැන් චෙක් ගොඩ ඉතා විශාල ප්‍රමාණයක් ඒවා බම්පෙලා මේ ඒවට මුදල් ලැබෙන්නේ. බැංකුවකට ගියහම බැංකුව මෙච්චරකල් අසාමාන්‍ය ලෙස ගණදෙනු කරපු තොගවලෙන් දන්ට ඕඩී එකක් දෙන්නෙත් නෑ, වෙන ණයක් දෙන්නෙත් නෑ. තව මාසයක් දෙකක් යනකොට මුළු පිටකොටුවේම තොගවලඳ පොළ කඩාගෙන වැටෙනවා. එහෙම කඩාගෙන වැටෙනකොට මහනුවර තොගවලඳ පොළ කඩාගෙන වැටෙනවා. තොගවලඳාම කඩා වැටෙනකොට සිල්ලර වෙලඳාම කඩා වැටෙනවා. ඉතින් මේ සඳහා දැන් අපිට කියලා වැඩක් නැති නිසා, ආණ්ඩුවට කියලා වැඩක් නැහැ. ඒක බීරියලින්ට වීණ ගායනවා වගේ කවුරුත් කන් දෙන කෙනෙක් නැහැ. විපක්ෂයට කියලා අපිවත් විශ්වාස කරන්නේ නැතුව තමයි අන්තිමට බුදු සරණයි කියලා දැරිමතන තමයි ගිහිල්ලා තියෙන්නේ මේ අස්ගිරි මහානායක හාමුදුරුව මුණ ගැහෙන. ඉතින් අපි කිව්වා ඒ නියෝජිත පිරිසට, අපි හෙට අග්‍රාමාත්‍යතුමා සමග මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡාවක් දාලා තිනෝ අපි මේ ප්‍රශ්නේ කියන්නම් කියලා. ඔවුන් කියන්නේ කේස් බයි කේස් විසඳනවා කියලා එන්න කියනවා. ඇවිල්ලා බැංකුවට ගියහම බැංකුවේ කෙනා කියනවා අපිට තාම කිසිදු චක්‍ර ලේඛනයකින් උපදෙසක් ලැබිලා නැහැ කියලා. ඉතින් එතකොට ඔවුන්ට දැන් සමහර සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත මහා පරිමාණ කර්මාන්ත මාසයන් නතර කළ හිටියට විදුලි බිල ගෙවන්න ඕනේ. එතකොට විදුලි බල මණ්ඩලය විදුලි බිල ගෙව්වේ නැත්නම් විදුලිය විසන්ධි ගන්නවා. එතකොට දැන් විදුලි බිල ගෙවීම පිළිබඳ මොකද්ද ප්‍රශ්නෙට උත්තරේ? ඊළඟට ඔබතුමා දන්නවා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල මේ හස්ත කර්මාන්ත කරුව වෙස්මුණක් කපන අය වෙන කැටේමක් කරන අය ඒ අයට සංචාරක වෙන්නේ නැත්නම් විකුණන්න බෑ, ඉල්ලුමක් නැහැ. නමුත් ඒ අයට දවසකින් ආපහු හදන්නත් බෑ. හදන ටික අරගෙන අඩුගානේ මිල රුපියල් 1000ක් නම් රුපියල් 500ක් හරි නඩත්තුවට එදිනෙදා ජීවත් වීම සඳහා දෙනවනම් ඒ ටිකේ ස්ට්‍රොක් කරගන්න ලක්ෂලට පුළුවන් නම් දැන් මං අහන්නේ ආණ්ඩුවේ කවුද මේ වගේ එක එක ප්‍රශ්න පිළිබඳ කතා කරන්න වාඩි වෙලා මොකද්ද තියෙන සැලැස්ම? දැන් සියඹලා ආණ්ඩුවකවත් මේ වගේ තත්වයක් නැහනේ. ඉතින් මේක ලොකු ජාතික ප්‍රශ්නයක්. දැන් අපි පාර්ලිමේන්තුවේ අපි කතා කරලා යනවා, ඊට පස්සේ ඔබතුමාලත් අහගෙන ඉන්නවා, ඊළඟට මොනවා හරි කොමිටියක් දානවා කියනවා. මේක අර එදිනෙදා ප්‍රශ්නෙට මුහුණ දෙන මිනිස්සු අපි මුළු 225ටම බනිනවා හැමෝම. මේ පාර්ලිමේන්තුවත් එක්ක ගිරිල පලයන් කියනවා ප්‍රශ්නෙට විසඳුමක් නැති විදිහට. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ඉතා නරක ලක්ෂණයක්. මොකද පව් වෙනකොට පව් වෙනකොට ජනතාව 89 දී ඔබතුමාට මතකයි තිබුණේ හොර පාර්ලිමේන්තුව වර්ධනය කරව. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ අස්සම් මුල්ලන් නැර මිනිස්සුන්ගේ අට මාස ලේ නහරවලට හේතු ගැන්නුවා මේ ලංකාවේ පාර්ලිමේන්තුව හොර පාර්ලිමේන්තුව. හොර පාර්ලිමේන්තුව වර්ධනය කරව. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන අයට දඬුවම මරණයයි. මටත් ලියුමක් ඇවිල්ලා තිබුණා. මමත් ඔබතුමත් 89 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. හැබැයි මරණ දඬුවම තමයි අපිට නියම කළේවල තිබුණේ. ඉදිරිපත් වෙන අයට දඬුවම මරණයයි. පළවෙනි ඡන්දේ දාන්න යන 5 දෙනා මරනවා. කිව්වා වගේම දකුණේ පළවෙනියෙන් ඡන්දේ දාන්න යන මැරුවා. මැරුවා විතරක් නෙමෙයි මරලා දනිස්සෙන් පහලට දාලා පාරේ යදන් ගිහිල්ලා වලලන්න කිව්වා. ඒ අය මේ දවස්වල සිද්ධාර්ථ කුමාරයාගේ එක කුසුපං සහෝදරයෝ විදියට කතා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී තිබුණේ ඒ විදියට 1900 මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා. මේ තමන් දරන දේශපාලන මතයට විරුද්ධ අය බල්ලෝ බලල්ලු මගේ මරණකොට ප්‍රතිප්‍රහාර යටතේ මේ පාර්ලිමේන්තු හා අවට ප්‍රදේශවල තරුණයෝ 1000 ගානක් ටයර් සෑයවල ගිනි තියලා මරලා බෙල්ලවල් අරන් ගිහලා වැටේ ගහලා තිබුණ මේ රට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලේවලින් තෙත් කරපු රටක්. ඒ නිසා මේ ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිද්ධ වෙලා තිබෙන මහා ආර්ථික ව්‍යසනය පිළිබඳ මේ විදියට හැසිරීම තුළින් මං හිතන්නේ කිසිම කෙනෙකුට සහනයක් ලැබෙනවා කියලා. ඒ සඳහා තිබෙන හොඳම ක්‍රමය තමයි ජනාධිපතිතුමා විසින් හෝ අගමැතිතුමා විසින් කවුද දන්නේ කවුරු හරි වගකිව යුතු මේ අය සම්බන්ධීකරණය කළ හැකි කමිටුවක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. මොකද අපි මේ දේශපාලන වශයෙන් එක් එක්කෙනා මෙතන තියෙන කාලය පාවිච්චි කරලා බැනගන්න එක කොහොම වුණත් අපි දෙකක් නිසා මේ රජයට ගොඩ යාමක් නැහැ. එකක් තමයි රටේ සමස්ත බැංකු ක්‍රමයේ ණය ක්‍රමයේ මුදල් ක්‍රමයේ පාලනය කරන ශ්‍රී ලංකා මහා බැංකුව මාදවල් ඇතුළත් මහා මංකොල්ලෙන් පස්සේ බැංකු ක්‍රමයේ පිළිබඳ විශ්වසනීයභාවය කඩාවැටෙනවා. එක පුද්ගලයෙක් අර්ජුන මහේන්ද්‍ර මහා බැංකුව අධිපති බේරන්න ගිහිල්ලා ආණ්ඩුවට ගොඩ එන්න බැරි වෙන ලෙස අමාරුවක වැටුණා. දෙවැනි එක තමයි අහවල් දවසේ අහවල් වෙලාවට පාස්කු දවසේ අහවල් පුරවැසි ඇඳුම්පත් අංකේ තියෙන කෙනා පාර දෙනවා කියලා කියලා තියෙද්දි සමහර මැති ඇමතිවරු පාස්කුවේ ප්‍රහාරයක් එනවා කියලා දැනගෙන තියෙද්දි ඒ වළක්ව ගන්න ආණ්ඩුවට බැරි වුණා නම් එවැනි ආණ්ඩුවක් ලෝකේ කොහෙද තියෙන්නේ? මිනිස් ජීවිත සිය ගණනක් බිල්ලට යන මහා දේපොළ විනාශයක් වෙන සංචාරකයෝ ආපහු යන මහා ව්‍යසනය බේරගන්න බැරි වුණා නම් මේ දෙක නිසා තමුන්නාන්සේලාට මොන න්‍යාය කිව්වත් මොන පදනම කිව්වත් මහා දැවැන්ත මහා බැංකු හොරකම සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ දේශපාලන වශයෙන් මේ පසුබිම මන්ත්‍රීතුමන්ලා කියන කතා කියලිවෙලා ගොඩ එන්න බෑ. හොඳම දේ අලුත් ආණ්ඩුවක් විශ්වාසය ඇති මහජනයා කැමති ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා අවස්ථාව දෙන එක. තියෙන ඕනෑම මැතිවරණයකදී ආණ්ඩුව හෝ සම්බන්ධ අය සුනාමියට අහුවෙච්ච පොල් කොම්බයක් වගේ ගහගෙන යනවා කාලෙකට. ඒක කාටවත් නතර කරන්න බෑ. ඒ නිසා ඒ තත්ත්වයේ තෙරුම් අරන් මේ අප්‍රමාදව ඇතිවෙලා තියෙන තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා විශේෂයෙන් පීඩාවට පත්වෙච්ච අයට සහනයක් සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්න ලෙස ඉල්ලා සිටිමින් තවදුරටත් දේශපාලන වශයෙන් පරිගැනීමේ ක්‍රියාවලියෙන් මිදෙන්න කියලා අපි ආයතනය කරනවා. දැන් බලන්න මේ රටේ අවුරුදු 30ක් පැවතුණු යුද්ධය නිම කරන්න තමන්ගේ මුළු ජීවිත කාලෙම යුද්ධය වෙනුවෙන් කැප කරපු ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ පියාට මිලියන 3ක ගණදෙනුවක් සඳහා ස්මාරකයක් හැදුවා කියලා ඒකට මුදල් ගෙවලා තියෙද්දි ඒක වෙනත් රාජපක්ෂ පදනමකින් කරලා තියෙද්දි ඒ ත්‍රස්තවාදී නිම කරපු ආරක්ෂක ලේකම්වරයා ත්‍රස්තවාදියෙක් ලෙස සලකලා බංකුවල වාඩි කරවල ඉන්දෝල ප්‍රශ්න කරවල විශේෂ උසාවි දාලා නඩුහාන කොට මේ මහා ව්‍යසනයක් කරපු බදුදීම් වගේ අමාත්‍යවරයෙක් ගැන ප්‍රශ්න කිරීමක්වත් කරන්න නැති වෙනකොට ඔබතුමන්ලා කොහොමද ලෝකෙට සාධාරණත්ව නීතියක් රටේ තියෙනවා කියලා කියන්නේ? මහා බැංකුව මහදවාලේ කඩපු එක්කෙනාට විශේෂ අධිකරණේ නඩු අහන්නේ නැහැ. තමුන්ගේ පියාට සෝනක් කඩපු එක ගැන විශේෂ අධිකරණයකින් නඩු අහනවා. කොහොමද මේ අධිකරණය ලෝකෙට ගෙනියන්නේ? ඒ නිසා කල්පනා කරන්න නයි වේරේන වේරාණී කියලා අර ජයජයවත් දැන මැතිතුමා කීවා වගේ මේ වෛරය කවදාක්වත් සංසිඳෙන්නේ නැහැ. අපි අපිටම වෛර කරගන්න නැතුව ද්‍රවිඩ ජනතාව කවදාක්වත් මෙච්චර විනාශයක් කළ ප්‍රභාකරන්ට වෛර කරන්නේ. මුස්ලිම් ජනතාවත් එහෙමයි. අපි සිංහල අය ලෙස අපි බේරගත්ත මිනිස්සුන්ට වෛර කළා. බේරගත්ත මිනිස්සු ත්‍රස්තවාදීන් ලෙස සලකලා ත්‍රස්තවාදීන් වීරයෝ කරන යුගය වෙනස් කරගන්න චින්තනයක් පහළ වේවා කියලා පතමින් මගේ වචන කිපේ අවසන්.
බොහොම ස්තුතියි ගර්මන්තිතුමා.